සුපුරුදු පරිදි අදත් සිකුරාදා දිනේ අපි සූදානම් දෙස්විදෙස් ක්‍රීඩා පිටියේ තතුවිත්ති විමසා බලන්නට. පළමුවෙන්ම අපි යන්නේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා පිටියේ තතුවිත්ති විමසා බලන්නට. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ දේශීය අතර ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පසුගියදා නිමාවට පත් වුණා ශ්‍රී ලංකාවට මෙම තරඟයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් හිමි වුණා. විශේෂයෙන්ම වාර්තාගත ජයග්‍රහණයක් කිව්වොත් මා නිවැරදි. අපි මේ පිළිබඳව තොරතුරු පළමුවෙන්ම දැනගන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි දැනගන්නට කැමති නිමාවටපත් ශ්‍රී ලංකා සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තොරතුරු.
මෙම තරඟයේ ශ්‍රී ලංකාව අතිශයින්ම තීරණාත්මක තරඟයක් වුණා. මක් නිසාදයක් එක් දින තරඟාවලිය පරාජයට පත් වී සිටීම නිසාවෙන්. ඒ වගේම නව ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ටත් පෞද්ගලිකව මේ තරඟය ඉතාමත්ම තීරණාත්මක තරඟයක් බවට පත් වී තිබුණා. තරඟයේ අවසන් දිනයේ වන තුරාම මේ තරඟයේ වැඩි වාසි තිබුණේ සිම්බාබ්වේ කණ්ඩායම වෙතයි. නමුත් අවසන් දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩලු පහක් බිඳ වැටුණායින් පසුව ශ්‍රී ලංකාව සමත් වුණා ජයග්‍රහී මාවතට පිවිසෙන්නට. මේ තමයි මේ තරඟයේ විශේෂතම ලක්ෂණය බවට පත් වුණේ. ඒ අනුව කඩලු හතරක ජයක් ශ්‍රී ලංකාව හිමි කරගත්තා. ඉලක්කය හිමි වුණා ශ්‍රී ලංකාවට සිව්වන ඉනිමේදී ජයග්‍රහණය සඳහා ලකුණු 388ක්. එය කඩුලු හයක් පමණක් දැවී පසු කර යන්නට ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. දිරෝෂන් දික්පාල ලකුණු 81ක් සමගින් අසේල ගුණරත්න නොදෙවි ලකුණු 80ක් ලබා ගත්තා. මෙන්න මේ අසේල සහ දික්පාල සංයෝගය තමයි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේ. මෙහිදී විශේෂිත ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ලයි තමයි සිම්බාබ්වේ පන්දියවන්නන්ගේ පීඩනය ශ්‍රී ලංකාවට ඒමට ඉඩ නොදී සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කිරීමට ඔහු සමත් වුණා. වේගවත් ඉනිමක් ඊට නොදෙවිනි සහායක් ලබා දුන්නා අසේල ගුණරත්න ලකුණු 80ක් නොදෙවි ලබා ගනිමින්. තරගයේ පස්වන දිනේට ආරම්භයේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් අසේල ගුණරත්නට උදෑසන පවසා තිබුණා ඔහුට ශතකයක් ලබාගෙන අද තරගයේ ජයග්‍රහණය කරා මෙහෙවන ලෙස. නමුත් එහිදී අසේල නායකයාට පවසා තිබුණා මට ශතකයක් ලබා ගැනීමට ලැබෙන්නේ නැහැ, මම ලකුණු 70ක් ලබාගෙන ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙවනවා කියලා. ඒ අනුව ඒ කිව් ලෙසින්ම ඔහු ලකුණු 80ක් නොදෙවි ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙව්වා. තරගයේ වීරයා සම්මානයත් හිමි කරගත්තා. ඒ අනුව ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ කණ්ඩායමක් සිව්වන ඉනිමේදී හඹා ගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් එම ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කරන්නට සමත් වුණා. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සිව්වනවට වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසත් මේ වාර්තා පොත් අතරට එක් වුණා. ඒ අනුව වාර්තා කිහිපයක්ම අලුත් කරමින් ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කරමින් ජයග්‍රහණය හිමි කරගත්තා. මෙම තරගයේ තවත් විශේෂත්වයක් වුණේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ සුපිරි ක්‍රීඩක රංගන හේරත්. ඔහු කඩුලු 11ක් බිඳ හෙළීමට සමත් වුණා මේ තරගයේ පුරාවට. මේ නිසාවෙන් ඔහු මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ පන්දු යවන්නන් අතර දෙවන ස්ථානය දක්වා පැමිණ තිබෙනවා. අමතක කරන්නට එපා, පළමු ස්ථානයේ සිටින්නේ ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා.
රංගනේ, වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ශමින් දෙරංගහට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විසින් යම්කිසි ආකාරයක තහනමක් පනවා තිබුණා. නමුත් මේ තහනම මේ වන විට ඉවත් කර ඇති බව අපිට වාර්තා වෙනවා. දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු.
පසුගිය ජූනි මාසයේ 2016 වසරේ ජූනි මාසයේදී තමයි එංගලන්තයේ සමග පැවැත්වුණු තරඟාවලියේ අතරතුර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී වන බවට විනිසුරුවන් විසින් වාර්තා කරනු ලැබුවේ. ඒ අනුව පසුගියදා ඔහු චෙන්නාහිදී මීට අදාළ පරීක්ෂණයට සහභාගී වුණා. එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිරීක්ෂණය කර තිබෙන්නේ ඔහුගේ පන්දු යැවීම නීත්‍යානුකූල මට්ටම නැතිනම් වේග පන්දු යවන්නෙකුට හිමිවන නීත්‍යානුකූල මට්ටම වන අංශක 15ට අඩුවෙන් ලැබෙන ආකාරයෙන් තමයි ඔහුගේ දකුණතෙන් පන්දුව මුදා හරින්නේ. මේ නිසාවෙන් ඔහුට නැවතත් අවස්ථාව හිමිවනවා ජාත්‍යන්තරයේ පන්දු යැවීමට. බොහෝ විට බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා මේ ඉන්දීය තරඟාවලිය අතරතුර නැවතත් ශමින් දෙරංග ජාත්‍යන්තර පිටියට පිවිසෙයි කියා. වයස අවුරුදු 31යි. ටෙස්ට් තරඟ 19කදී කඩුලු 57ක්, ඒ වගේම එක්දින තරඟ 19කදී කඩුලු 21ක් බිඳ හෙළීමට සමත් වුණා. ඔහුගේ පන්දු යැවීම ඉතාමත්ම හොඳ මට්ටමක හොඳ රිද්මයක පවතින අතරතුර තමයි ඔහුට මේ ආකාරයේ තරඟ තහනමක් පැන වුණේ නීති විරෝධී ඉරියව්වක් නිසාවෙන්. අපි දන්නේ නැහැ මේ ඉරියව්ව නිවැරදි කර ගැනීමෙන් පසුව ඔහු කොයි ආකාරයෙන් නැවතත් සුපුරුදු රිද්මය ළඟා කර ගනීවිද කියා සංජය.
රංගන, ඒ වගේම අපි පසුගිය සතියේදීත් මේ පිළිබඳව කතා කරා. විශේෂයෙන්ම කුමාර සංගක්කාර සහ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග අතර යම්කිසි ආකාරයක මත ගැටුමක් මේ වන විට ඇතිව තිබෙනවා. මාධ්‍ය ඔස්සේ ඔවුන් යම්කිසි ආකාරයක ක්‍රිකට් ක්‍රීඩාවට ආශ්‍රිතව විවිධාකාරයේ මත ප්‍රකාශ කරන ආකාරය අපි දැක්කා. මේ සම්බන්ධයෙන් වාර්තාවන කරුණු කාරණාත් අපි දැනගන්නට කැමති.
මං හිතන්නේ සංජය මාධ්‍ය ඔස්සේ තමයි මේ ගැටුම මේ දක්වා නිර්මාණය කර තිබෙන්නේ. මොවුන් දෙදෙනාත් මේ සම්බන්ධයෙන් නොදන්වා වන්නට බෑ. නමුත් ඔවුන්ගේ අදහස් දැක්වීම තවදුරටත් සිදු කරන ආකාරයකුත් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම අර්ජුන රණතුංග මහතා සඳහන් කර තිබුණා ක්‍රීඩක කළමනාකරුවන් පිළිබඳව, ඒ වගේම 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට. මෙන්න මේ කරුණු කාරණා අර්ජුන රණතුංග පවසන අතර වාරයේ කුමා සංගක්කාර එංගලන්තයේ සිට ස්කයිප් මාර්ගයෙන් ශ්‍රී ලංකාව අමතමින් මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කර තිබුණා ඔවුන් 2009 පාකිස්තාන් තරගාවලියට එක් කිරීමත් යම් ආකාරයකින් පරීක්ෂාවට ලක් කළ යුතු බව. මෙන්න මේ කරුණු සම්බන්ධයෙන් තිලංග සුමතිපාල මහතා පසුගියදා මාධ්‍යයට අදහස් මේ සඳහන් කර සිටියා. මේ ආකාරයෙන් මාධ්‍ය ඔස්සේ දෙදෙනා අදහස් පළ කිරීම ක්‍රිකට් ක්‍රීඩාවට තරම් උචිත වන්නේ නැහැ. මේ නිසාවෙන් යම් පරීක්ෂණයක් අවශ්‍ය නම් දෙදෙනාම ලිඛිතව පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයට හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වන්න. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට ඔවුන් සූදානම් බව, ඒ වගේම ක්‍රීඩා අමාත්‍ය දයාත්‍රි ජයසේකර මහතාත් පසුගියදා සඳහන් කර සිටියා යම් ආකාරයක ලිඛිත ඉල්ලීමක් සිදුවනවා නම් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට ඔවුන් සූදානම් බව. මෙන්න මේ ආකාරයෙන් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මේ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ.
හිටපු නායකයින් එකෙක්ගෙන කතා කිරීම සහ කරුණු ඉදිරිපත් කිරීමෙන් විශාල හානියක් ක්‍රීඩාවේ කීර්තිනාමයට. දැන් මම ඉල්ලීමක් කරනවා දෙන්නගෙන්ම කරුණා කළා යම් කිසි කරුණක් වෙන අපට ලිඛිත ඉදිරිපත් කරන අපේ ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ඒ අදාළ ආයතනත් එක්ක සාකච්ඡා කරලා ඒ ඉදිරියට පරීක්ෂණයක් අවශ්‍ය කරන්න පුළුවන්. ගරු ඇමතුවරයා හැටියට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා අවුරුදු 4ක් අවසාන තරගෙන් පස්සේ හිටියා. එතුමාට පහසුවෙන් මාස 6ක් අවුරුද්දක් ඇතුළත මේ දේ 2012 2013 කරන්න තිබෙනවා. ඉතින් මම හිතන්නේ නැහැ එතුමාට අවුරුදු 4ක් තිස්සේ එම පරීක්ෂණය කරගන්න බැරි වුණා. ඊගෙන දැන් කතා කරන එක සුදුසුයි කියලා. ඉතින් මේකෙන් කිසිම ප්‍රයෝජනයක් මේ කාටවත් වෙන්නේ නැහැ. හානියක් විතරයි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සිද්ධ වෙන්නේ.
අපි දැන් කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට අවධානය යොමු කරමු. මේ තරඟාවලිය යටතේ අවසන් පූර්ව වටයේදී ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති තරඟෙන් ඉන්දියාව ජයග්‍රහණය කළ ලකුණු 36කින්. ඒ අනුව ඔස්ට්‍රේලියාවට අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව ගිලිහී ගියා. ඒ අනුව අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිතයි ඉන්දියාව සහ එංගලන්තය අතර. මේ තරඟය පරාජයට පත් වුණත් සමස්ත තරඟාවලිය පිළිබඳව තමන්ගේ අදහස් මාධ්‍ය හමුවේ දැක්වූ ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා මෙග්ලැනි.
A whole lot of positives. I thought we played some good cricket throughout. In patches though, we weren't able to really put the perfect game together and put our batting and bowling together in the one game. So I think you know there were glimpses there, but to win a World Cup you've got to be consistent and put together performances back to back, and I don't think we were quite able to do that throughout.
එයන් ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව සමග පැවති අවසන් පූර්ව තරඟෙන් ජයග්‍රහණය කළ ඉන්දිය කණ්ඩායම අවසන් තරඟයට සුදුසුකම් ලැබෙනවා. එළබෙන ඉරිදා දිනේදී ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සහ සත්කාරක එංගලන්තය මෙවර කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරඟය සඳහා මුහුණ දීමට සූදානමින් සිටිනවා. රංගන, මේ ආකාරයෙන් එංගලන්තය සහ ඉන්දියාව කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබද්දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරඟාවලිය නිමාවට පත් කළ ආකාරය පිළිබඳව තොරතුරු අපි ඔබගෙන් දැනගන්නට කැමති.
ශ්‍රී ලංකා කණ්ඩායම සංජය මේ තරඟාවලියේදී තරඟ 7කට සහභාගී වුණා. එක් තරඟයක් පමණයි ජය ගත්තේ. තරඟ 6ක් පරාජයට පත් වුණා. පාකිස්තානය සමග අවසන් වතාවට පැවති තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා ලකුණු 15කින්. මේ තරගයේ තවත් විශේෂත්වයක් තිබෙනවා සංජය. ඒ තමයි හිටපු නායිකා ශශිකලා සිරිවර්ධන තමන්ගේ ජාත්‍යන්තර සියවන එක්දින තරගයටයි මෙහිදී සහභාගී වුණේ. ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩිකාව ඇයි තරග 100කට සහභාගී වූ වයස අවුරුදු 32යි ශශිකලා. මේ දක්වා එක්දින තරග 100කදී ලකුණු 1723ක් ලබා ගන්නට සමත් වී තිබෙනවා. අර්ධ ශතක 50ක් ඊට ඇතුළත්. ඒ වගේම පන්දු යවන්නේක ලෙස ඇය කඩුලු 107ක් මිදෙලීමටත් මේ දක්වා කාලය තුළ සමත් වී තිබෙනවා. නායිකාවක ලෙසත් ඉන්දිරියව ක්‍රීඩිකාවක ලෙසත් පසුගිය කාලවක වානුවේ ශ්‍රී ලංකාවට සුවිශේෂී දායකත්වයක් සැපයු ක්‍රීඩිකාවක් ලෙස ශශිකලා හඳුන්වන්නට හැකියාව තිබෙනවා සංජය.
රංගන සිම්බාබ්වේ තරඟ සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හමුවේ තවත් විශාල අභියෝගයක් තිබෙනවා. ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ ඔවුන් පසුගියදා මාධ්‍ය හමුවකට සහභාගී වුණු බවත් අපට දැනගන්නට ලැබුණා. දැනගන්නට කැමති මේ තරඟ සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම.
මම හිතන්නේ සංචය සිම්බාබ්වේ තරඟාවලියේ අවසන් ටෙස්ට් තරගයේ ජය ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව යම් ආකාරයක ජයග්‍රාහි මානසිකත්වයකින් තමයි තම රටේදී පැවැත්වෙන මේ ඉන්දිය තරඟාවලියට මුහුණ දෙන්නේ. සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකාව ටෙස්ට් වර්ගීකරණයේ සිටින්නේ 7 වන ස්ථානයේ, ඉන්දියාව තමයි අංක 1 ස්ථානයේ සිටින්නේ. මේ තරඟාවලියට පිවිසෙන විට පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී ඉන්දිය නායක විරාට් කොහලි පළ කළ අදහසක් වෙත මේදී අවධානය යොමු කරන්නට මා සූදානම් සංජය. එහිදී ඔහු සඳහන් කර සිටියා 2015 වසරේ ශ්‍රී ලංකාවේ පැවතුණු තරඟාවලිය තමයි ඉන්දිය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හැරවුම් ලක්ෂ්‍ය බවට. එහිදී ශ්‍රී ලංකාවට පැමිණියේ ඉන්දියාව ජාත්‍යන්තර ටෙස්ට් වර්ගීකරණයේ අංක 7 සිටින්නා වූ කණ්ඩායම ලෙසයි. පළමු තරගයේ ගාල්ලේදී ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාව පරාජයට පත් වුණා. නමුත් දෙවන සහ තුන්වන තරගයේ ජයග්‍රහණය කරමින් ටෙස්ට් කණ්ඩායමක් ලෙස තමන් කොයි ආකාරයෙන්ද ජයග්‍රහණයට මුහුණ දෙන්නේ කියන කාරණාව හැදෑරුවේ මේ තරගාවලියේදී බවයි ඔහු සඳහන් කරන්නේ. ඉන්පසුව ඉන්දිය කණ්ඩායම නැවැත්වීමට සමත් කිසිදු කණ්ඩායමක් සිටියේ නැහැ. මේ වන විට ඔවුන් අංක 1 දක්වා පැමිණ තිබෙනවා. ඒ අනුව ඒ ආකාරයටම මා හිතනවා ශ්‍රී ලංකාවටත් මේ තරඟාවලිය ඉතාමත්ම හොඳ තරඟාවලියක් ලෙස සැලකිල්ලට ගෙන ක්‍රීඩා කළහොත් ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස තරඟාවලිය නිමාවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද දිනේදී පුහුණු තරගයක් ආරම්භ වනවා. දින දෙකේ තරගයක් CCC ක්‍රීඩාංගණයේදී. මේ සඳහා ලහිරු තිරිමාන්න තමයි නායකත්වයට පත් කර තිබෙන්නේ. කෞෂාල් සිල්වා, ලහිරු තිරිමාන්න, ධනංජයද සිල්වා, අශාන් ප්‍රියංජන, කිත්තුවන් විතානගේ වගේම PhD තරිඳු කෞෂාල්ටත් නැවතත් අවස්ථාව මිලී තිබෙනවා. මේ සභාපතිගේ කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තරයට පිවිසීමට තමන්ගේ දක්ෂතා උරගා බලන්නට මේ තරඟාවලිය ඉතාමත්ම තීරණාත්මකයි. ටෙස්ට් තරඟ තුනක් පළමුවෙන් පැවැත්වෙනවා. ඉන්නතුරු එක් දින තරඟ පහක් සහ එක් 20x20 තරඟයක් පැවැත්වෙනවා. ඉන්දියාව පැත්තිනුත් මේ තීරණාත්මකයි. ශ්‍රී ලංකාවට අපේක්ෂේනම තීරණාත්මකයි. අපි බලමු මේ තරඟාවලිය කොයි විදිහටද ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නේ කියක් කණ්ඩායමක් වශයෙන් එකමුතුව.
රංගන දැන් අපි මල්ල ක්‍රීඩාවට අවධානය යොමු කරමු. ලෝක පැරා මල්ල ක්‍රීඩා ශූරතා තරඟාවලිය ක්‍රියාත්මකයි එංගලන්තයේ ලන්ඩන් නුවරදී. විශේෂයෙන්ම මේ සඳහා සහභාගී වෙනවා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්. මේ වන විට ශ්‍රී ලංකාව මෙහිදී එක් පදක්කමක් හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා. දැනගන්නට කැමති මේ තරඟාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳ තොරතුරු.
තාවටයි මේ ආකාරයෙන් ලෝක පැරා මල්ල කුඩා තරඟාවලිය පැවැත්වෙන්නේ. ලන්ඩන් නුවරදී මෙවර තරඟාවලිය පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකාව මේ දක්වා එක් විදී පදක්කමක් හිමි කරගෙන තිබෙනවා. ඒ දිනේෂ් ප්‍රියන්ත T46 කාණ්ඩේ එල්ල විසි කිරීමේ ඉසව්වෙන් හිමි කරගත් විදී පදක්කමයි. මීටර 57.93 දක්ෂතාවක් ඔහු වාර්තා කරන්නට සමත් වුණා. නිමාවට පසු රියෝ පැරාලිම්පික් තරඟාවලියෙත් ඔහු මෙම ඉසව්වේ ලෝකෙට පදක්කම හිමි කරගන්නට සමත් වූ ක්‍රීඩකයයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවක් ලෙස අමරා ඉඳුමති සමගින් අනිල් ජයලත් මේ තරඟාවලියට එක් වුණා. නමුත් අනිල්ට හැකියාව ලැබුණේ නැහැ මීටර 100 හෝ මීටර 200 ඉසව්වන්ගෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමි කර දෙන්නට. නමුත් සුඩාවේ ජීව ගුණය ප්‍රකට කළ අවස්ථාවක් නිසාවෙන් අනිල් ජයලත් පිළිබඳව මේ වන විට ජාත්‍යන්තරයේ කතා බහට ලක් වෙනවා. ඒ තමයි ඔව් මීටර 100 මූලික තරගයට සහභාගී වුණා T42 කාණ්ඩේ. ඒදී ඔය ජයග්‍රහණය කරන්නට සමත් වුණා. නමුත් මෙම තරගයේ අතරතුර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා ඇද වැටෙන ආකාරයේ ඔහු දුටුවා. තරගය නිමාවට පත් කිරීමෙන් පසු අනිල් ජයලත් ඔහු ෂණිකවම දිව ගියා මේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා වෙත. ඔහුව ක්‍රීඩාංගණයේ වැටී සිටි මේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා අනිල් ජයලත් විසින් ඔසවන ආකාරය ක්‍රීඩාලෝලීන් ඉතාමත්ම ආශාවෙන් බලා සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. විශේෂයෙන්ම යුද හමුදා ක්‍රීඩකයෙකු වශයෙන් ඔහු තමන්ගේ ජීව ගුණය ලොවටම ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාවේ නාමය සනිටුහන් කළ අවස්ථාවක් ලෙසත් මෙය හඳුන්වා දෙන්නට පුළුවන්. මම හිතන්නේ අමරා ඉඳුමති වෙතත් අපට යම් ආකාරයකින් බලාපොරොත්තුවක් ලබා ගන්නට පුළුවන්. බලමු එළබෙන සතියේදී ශ්‍රී ලංකාව කොයි විදිහයකද මේ තරඟාවලිය නිමාවට පත් කරන්නේ කියලා.
රංගන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ ක්‍රීඩා උල්ල පැවැත්වෙනවා බහමාසීදී. මේ සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳ තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමැති.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ තරඟාවලිය සඳහා 28 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වුණා. මලය ක්‍රීඩා ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙක්, ඒ වගේම සත්සාමාජික රග්බි කණ්ඩායම සහ පිහිනුම් තරඟ සඳහා කණ්ඩායමක් සහභාගී වුණා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්. මේ වන විට සත්සාමාජික රග්බි තරඟ ආරම්භ වී තිබෙනවා. තරඟාවලියේ ශ්‍රී ලංකාව සැමුවා කණ්ඩායම හමුවේ ලකුණු 36.4 පරාජය හිමි කරගත්තා. ෆිජි කණ්ඩායම හමුවේ ලක්ුණු 14යි 7ක පරාජයක්, ඒ වගේම කැනඩාව හමුවේ ලක්ුණු 19යි 15ක පරාජයක් හිමි කරගත්තා. තවත් එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ දෙකක් ඉතිරිව තිබෙනවා. එසේ වෙතත් මලල ක්‍රීඩා තරඟ ඉසව්වන්ගෙන් නම් ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් ලබා ගන්නට හැකියාවක් තිබෙනවා, ඉහළ දක්ෂතාවක් දක්වයි කියලා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු සහභාගී වී තිබෙනවා. 6 වන වතාවට තමයි මේ ආකාරයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ යොවුන් ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ. මෙවර තරඟාවලියට රටවල් 64ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1034 දෙනෙකු සහභාගී වී තිබෙනවා. ලැබෙන 23 වෙනිදා තමයි ඒ තරඟාවලිය නිමාවට පත්වීමට නියමිතව තිබෙන්නේ.
එස් සමගින් අදට ක්‍රීඩා පිටියේ තතුවිති නිමාවට පත් කරන්නට අපි සූදානම් වන්නේ ලැබෙන සතියේදී තමයිමු ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවිති සමග.
SBS
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 Radio